තවත් එහෙම තියෙන කෙනා මේ දේවාල කටයුතු කරන කෙනෙක් මේ දේව කටයුතු සිද්ධ කරන කෙනෙක් කියලා ඉන්නා කෙනෙක්. ඉතින් බුදුන් වැඩලා දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරන අවස්ථාවනේ මේ නිදිමත ගතිය ඇති වෙනවා. ඒක මොකද හේතුව කියලාත් මේ අහනවා. දැන් මේ මුලින් කිව්ව ප්‍රශ්නේදී පිළිතුරේදී මේක ලැබිලා තියෙනවා. දැන් අපි දකින්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. ලෝක සම්මතයේ හැටියට කතාවක් කියනවා නම් හතරන් කියනවා වටිනවා. සිදිත් වටිනවා. හැබැයි රිදී වල වටිනාකම හතරන් වල වටිනාකම සමකරන්න බැහැ. මෙන්න මේ වගේ. මේ ලෝක සම්පත් වලින් ධර්මයේ උපරිමයේ වටිනවා. නිර්වාණ ධර්මයේ උපරිමයේ වටිනවා. ඒක තමයි බුදුදහම කියන්නේ. දේව ධර්මය කියලා යමක් තියෙනවා. ඒකත් වටිනවා. හැබැයි රිදීවා. බුදුදහම ස්වර්ණමය නම් දේව ධර්ම රජතමය. රිදීවා. රිදීヒඳ අහක දාන්නේ නැහැ. රිදීත් වටිනවා. හැබැයි රත්තරන් සම කරන්න කවදාවත් බැහැ. දැන් මෙන්න මෙතෙන්දී අපි දැනගන්න ඕනේ. දෙවියෝ දේවත්වයට පත් වෙලා ඉන්නේ රිදී වැනිදී ඇසුරු කරලා. සිදී කත නැහැ. ඒකත් අප්‍රිය නැහැ. ඒකත් ආවරණ හදාලා ගන්න. ඉතරා මට්ටමක වටිනා ලෝහය. හැබැයි හතරා සම නැහැ. අන්නේ ඒ වගේ. බුදුදහම ස්වර්ණමය නා හතරන්න. දේවදහම රිදී. ඒක නිගරු කරන්නේ නැහැ. ඒක හොඳයි. හැබැයි රිදීවා. බුදුදහම රත්තරන්වා. දැන් මෙතෙන්දී අපි දැනගන්න ඕනේ මෙහෙම දෙයක්. මේ ඕන කටිට්ටක් කළ හැකි අපි යථාර්ථය දැනගෙයි. බුදුරන් වහන්සේ දේවතානුස්සතිය කර්ණා කළා දේශනා කළා. මේ මාර්ගය සුද්ධ කරගෙන යන කෙනාට දේවතානුස්සතිය දස අනුස්සතිය වලින් එකක්. අනුපූර යන ක්‍රමයක් පෙන්වුවා. දේවතානුස්සතිය තුලින් බුද්ධානුස්සතිය දෙන ක්‍රමයක් පෙන්වුවා. බුදු ගුණයට එන ක්‍රමයක්. මෙන්න මේ ක්‍රමය අපි ඉස්සෙල්ලා දැනගෙන ඉන්න ඕනේ. යම් කෙනෙක් දෙවියෙක් වුණා නම් කොහොමද දෙවියෙක් වෙන්නේ? මොනවා කරලාද දෙවියෙක් වෙන්නේ? දෙවියෙක් වුණා නම් කවදාවත් දුෂ්චරිතයෙන් පාපයෙන් දෙවියෙක් වෙන්න බෑ. යා සුචරිතය කරලා පංච දුෂ්චරිතයෙන් වෙන් වෙලා දාන සීල භාවනාදී යහපත් කටයුතු ගුණධර්ම වලර විදේශයෙන් දන් දීලා සීල් රැකලා මෙන්න මේ කියන කාරණා මුල් කරගෙන ඇතිවෙන්නා වූ චිත්ත පිරිසිදුකම දෙවියෙක් වෙනවා. එහෙනම් යම්කිසි දෙවියෙක් කෙරෙහි මම මේ යම් දෙවිය දේවාලික කටි දෙවියන් සම්බන්ධ කරගෙන කටයුතු කරනවා නම් මම දෙවියෝ අඳුරා ගන්න ඕනේ. ඒ දෙවියෝ කියන්නේ මෙන්න මෙහෙම කරපුවා. පංච දුස්චරිතයන්ගෙන් වෙන් වෙලා දාන සීලාදී ගුණධර්ම පුරලා ලෝකෙට පැවැත්මේ ලෝකෙට හොදක් කරලා දීලා ඒ චිත්ත ප්‍රහාදීන් උපන් අය තමයි දෙවියෝ. දෙවියන් ඇසුරු කරන මම දෙවියන් සම වෙන්න නම් පංච දුස්චරිතයෙන් වෙන් වෙච්ච දන් දීම සිල් සමාදන් වීම ආදී කටයුතු කරන දැහැමින් සාමී ජීවත් වෙන කෙනෙක් වෙන්න ඕන. ඒතර මම දෙවියන් සමාන. මමත් දෙවියෙක් හා සමාන. මාමින් දිව්‍යමය සංඛාර වැළපුණා ඒකේ જાතිය පරිණ දිව්‍ය જાතිය. ඒ උපන් දිව්‍ය જાතිය තමයි මම මේ දේවාලයේදී මේ සී කරන්නේ. නම් දිව්‍ය જાතියට ගිය සියල්ලෝම දිව්‍ය සංඛාර මුල් කරගෙන දිව්‍ය සංඛාරය වඩලා හිටන් ඒකී જાතිය වශයෙන් පහළ වෙච්චා. එහෙනම් ඒ අයට සමේනයි මෙහි ඉන්නවා නම් කවුද ඉන්නේ? ඒ දෙවියන් සමානව දිව්‍ය සංඛාර යමෙක් වඩනවාද? ඔහු මතු දෙවියන් හා සම්බන්ධ. ඒ දෙවියන් සමග සහ සම්බන්ධයක් ඇති කරගන්නවා නම් අනුකූල සංඛාර ඇත්තෙක් වෙන්න ඕනේ. අනුකූල කටයුතු ඇත්තෙක් වෙන්නයි මෙලෝදි. එහෙනම් මම මෙලෝදි එදා දෙවියෙක් මෙලෝදි යමක් කරලා දිවි වුණාද? අද මම මෙහි ඉඳගෙන ඒ දෙවියන් විච්ච යම් කිසි ධර්මයක් ඇත ඒ දේව ධර්මය අරගන්න. පාපයට ලැජ්ජයි බියයි දේව ධර්ම. යම් යමක් පවුනම් ඒ පාපයට ලැජ්ජා වීමක් ඇද්ද බිය වීමක් ඇද්ද මේකයි දේව ධර්ම. හිටි කරලා ගත්තෝ. එහෙනම් මම පාපයට ලැජ්ජා ඇතිව බිය ඇතිව කටයුතු කරමි. ලෝක සත්‍යයට යහපතක් සිද්ධ කරමින් දේව ධර්මය තුල ජීවත් වෙනවා. මෙන්න මෙතන අදහස ගත්තහම දෙවියන්ගේ සීමාව ඔච්චරයි. දෙවියෝ ලෝකෙට යහපතක් කරනවා. මමත් යහපතක් කරලා දෙනවා. හැබැයි දෙවියන්ට කරන්න පුළුවන් යහපත මොකද්ද? ලෞකික ජීවිතයේ ලෞකිකත්වයේ ඇති වෙන ප්‍රශ්න වලට යම් යම් తాවකාලික පිළියම් කරලා දීමට යම් පුණ්‍ය ඉරිදීයක් තියෙනවා. ඒකෙන් දිව්‍ය විදියට මමත් සම්බන්ධ වෙලා ඒකට අතවැසි ඉපසින් නැන්න සම්බන්ධ වෙලා මමත් ඒකට හවුල්කාරී කියලා තමයි අද මේ ලෝකයට යහපතක් කරලා දෙන්නේ දේවාලයේ ඉඳලා. දෙවියන් ආශ්‍රයේ ඉඳලා. දෙවියන්ගේ පුණ්‍ය ඉරිදී යම් ආශිර්වාදයක් කරනවා නම් ඊට අනුකූලව කටයුතු කරමින් ඔබලත් මේ තනුව ලෝකේ ජීවත් වෙයලා පාපේට ලැජ්ජා වියලා බිය වියලා පංච දුස්චර්යයෙන් වෙන් වෙලා කටයුතු කරමින් දන් දෙමින් සිල් සමාදන් වෙමින් මේ ආකාරي යහපත් ගුණ වලපල්ලා උඹලා දෙවියන් හා සමාන ගතියට ඇවිද මේ දෙවියන්ගේ පුණ්‍ය ඉරිදී දෙන ආශිර්වාදයට හේතු වාසනාවන්ත වේ වියලා කියේ. මෙන්න මේ ආකාර දේව ධර්මයේ තේරුම් අරගෙන දේවාලයේ කටයුතු කරන්න ඕන. ඒක මිත්‍යා දෘෂ්ටියක් නෙමෙයි. ඔක දේවතානුසෝතය. බුදුරන් වහන්සේ දේශනා කළානේ දෙවි කෙනෙකුට යම් කිසි කෙනෙක් යම් කිසි පූජෝපහාරයක් කරනවා නම් එයින් සතුටු වෙන දේවතාව අතදරුවේ ආරාධනා කරනවා වගේ ඒ කටයුතු කරපයි ආරාධනා කරනවා කියලා දේවතා රක්කන්ති කියලා පෙන්නුවා මිස. ਉਹ මිත්‍යා දෘෂ්ටිය කියලා පෙන්නුවේ නැහැ. හැබැයි මිත්‍යා දෘෂ්ටියක් වෙන්නේ කොතනින්ද? මට තියෙන එකම නිවන් සැනසෙල්ල නම් දෙවියෝ ළඟයි තියෙන්නේ. දෙවියෝ ළඟ තියෙන සැනසෙල්ල තමයි මට විමුක්තිය. ඔය අදහස එහෙම ගත්තොත් මිත්‍යා දෘෂ්ටියක් වෙනවා. බෞද්ධත්වයේ ඉවරයි. එහෙනම් දෙවියන්ටත් මට කාරක් කවදා හරි උපරිම ශාන්තියක් තියෙනවා. මේ සසන් දුක් කෙලවර කරන යම් සත්‍ය මාර්ගයක් අනුගමනය කළ යන විමුක්ති මාර්ගයක් තියෙනවා. අන්නේ විමුක්තිය මටයි දෙවියන්ටයි සියල්ලන්ටම අවදාහරි විමුක්ති මාර්ගය වෙනවා. බුදුදහම ශ්‍රේෂ්ඨත්වයේ තියෙන ඔන්න ඔය ටික දැකලා. බුදුන් ඇදලා බින්දිනවා කියන්නේ ඔන්න ඕකයි. මෙන්න බුදුන්. මම බුදුනුත් දන්නවා. මෙන්න දෙවියන්. මම දෙවියොත් දන්නවා. දෙවියන්ටත් දෙවි මග හොඳයි කියලා හිතන් දැන්ට ඉන්න මටත්. සදා හැනසිල්ල කවද්දාම වෙන්නේ බුදුන් පිළිසරණින් කියලා දැනගෙන. දෙවියනේ ඔබයි මමයි අපි ඔක්කොම එකල කවදා හරි නිවන් දකින්න. මෙන්න මේ නිවන් මාර්ගය තමයි බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කළේ. ඔබත් අපිත් එදකන් අනාථේ. ඒස අනාථ වෙන්නේ නැතුව ඉක්මන් කරලා අප්‍රමාදව. මේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ ශ්‍රවණය කරලා ධර්ම මාර්ගය අනුගමනය කරලා විමුක්තිය ලබා ගන්නද ඔබටත් මලක් තියෙන එකම උදව් වෙච්චරයි කියලා. මෙන්න මේ අදහස අරින්න දෙවියන්ට පින් දෙන්න කොහේ යථාර්ථයේ දැකලා. නිදි මත ඔක්කොම ඉවරයි. මත නැති වෙන්නේ උතනි. මත එන්නේ මොකද? ඔය ටික දන්නේ නැතුව දන්නේම නැහැ දෙවියන් ශ්‍රේෂ්ඨ වෙන්නේ. පළවෙනි තැන දෙවියන්ට යන. ගිය ගා මොකද වෙන්නේ? බුදුන් අදහලා දෙවියන්ට පිටින්නේ බුදුන් දැක්කේ නැත්නම් දෙවියෝ දැක්කේ නැත්නම් මොකද වෙන්නේ? ලෝක සම්මතිය ක්‍රියාව කළාට සාර්ථක වෙන්නේ නැහැ. ඔය ටිකයි හේතුව. ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ පංචස්කන්ධයේද දුක. පංච උපාදානස්කන්ධයේද දුක. දැන් මේක කෙටියෙන් විස්තර කරන්න කියලා තියෙනවා. දැන් අපි දැකිය යුතු වැදගත් දෙයක් තියෙනවා. මෙන්න මේකත් හුඟක් වැදගත් දෙයක්. මොකද මේ දුක පිළිබඳව අපි දැනුවත් වෙලා තියෙන තරම කොච්චරද? දුක මොකද්ද? දුක ආර්ය සත්‍ය මොකද්ද? දැන් මුලදී විග්‍රහ කළේ ඕකයි. දුක කියන්නේ මොකද්ද? දුක ආර්ය සත්‍ය කියන්නේ මොකද්ද? දැන් මේක දකින්න ඕනේ. අපි අද පුරුදු වෙලා තියෙන්නේ දුක විඳින එක දුක කියන්නේ. දුක විඳින එක නෙවෙයි මේ දුක කියන්නේ පුරුදු වෙලා තියෙන්නේ. දුක කියන්නේ ලෝක ධර්මතාවය. ඒ ලෝක ධර්මතාවයේ තියෙනා වූ භයානක බව දන්නේ නැතුව ඒකට බැහැගත් එකක් දුක විඳින්න වෙනවා. දැන් අපි දුක කියන්නේ පුරුදු වෙලා තියෙන විඳින එකට. දැන් අපි අහනවා මෙහෙම දෙයක්. වස හදපු කුප්පියක් තියෙනවා. බිව්වොත් වහ වෙනවා. දැන් අපි හනා කුප්පියේද වහ තියෙන්නේ බිව්වද වහ කුප්පියේද වහ එහෙනම් මොකද්ද කියන්නේ බොල් නැතුව පැත්තකින් තිබුණොත් ඒක අමුතුද බොල් නැහැ පැත්තක වහ කුප්පියක් තියෙන බිව්වද වහ බිව්ව නැහැ වහ නෙවෙයි අනේ වස කියන්නේ එකක් වස බිව්වා මේ තියෙන ආදීනවේ තව එකක් අද වස කියන්නේ පුරුදුනේ අපි වස කියන එක දන්නවා පැත්තක තියෙන එක වහ කියේ වහ බිව්වා කියලා දන්නවා. බිව්වහම ඇති වෙන මරණිය හෝ මරණේ සමාන දුකට අපි වහ කියන්නේ නැහැ. අපි කියන්නේ වහ බීමේ ආදීන වේගය. වහ බීමේ හටගත්ත දේ කියලා කියනවා. හටගත්ත විනාශය. ඒ වගේ ලෝක යමක් දුකයි සම්මතද? වහ බිව්වා වාගේ ඕක ඇසුරු කරන්න ගියට පස්සේ දුක විඳින්න වේ. දැන් අපි පුරුදු වෙලා තියෙන දුක විඳින එකට දුක කියන්නේ. දුක කියන්නේ එකක්. දුක විඳෝන එක තව එකක්. දුක ඇසුරු කරන්න ගිහිලා තියෙන ආදීනේ මේ තමයි දුක විඳීම. අපි අද දුක කියන්නේ පුරුදුලා තියෙන්නේ අන්නේ විඳින මාත්‍රේට. දුක කිව්වේ මොකද්ද? ඒ විදින මාත්‍රිය ගෙන දුන්නේ මොකද්ද? යන්නේ ධර්මතාවයේ. දුක්ඛ ධර්මතාවය. අපි ධර්මතාවයයි දැකී සිටි දුක කියලා. යම් කෙනෙක් දුක දුක කියලාද පුරුදු වෙලා තියෙන දුක කියලා කියන්නේ. ඒ දුක් දේ අසුරු කරන්න ගිහිලා ඇතිවෙනා වූ ප්‍රතිපලයට මූල දීලා ඒකෙන් ඇතිවෙනා වූ වේදනාව. දුක වේදනාවට දුක කියන පුරුදු වෙලා තියෙනවා. දුක වේදනාව කියන්නේ දුක අසුරු කරන්න ගිහිලා නැත්නම් ගොදුරු වෙච්ච ප්‍රතිපලයි. එහෙනම් දුක කියන්නේ අපිට දැනෙන එක නෙවෙයි. දැනෙන දුක කියන එක තමයි දුකේ ප්‍රතිඵලය. දුක අතුරු කරන්නේ ඉහිලා වල ප්‍රතිඵලය. ඕක තමයි අපිට හිර වෙලා තියෙන්නේ. දුක අතුරු කරන්න ගිහිලා ලබන ප්‍රතිඵලයේ දැනෙන්නේ මොකේද? වේදනා සංඥා දෙකට. වේදනා චෛතසිකයෙන් දැනෙනවා, සංඥා චෛතසිකයෙන් හැඳිනෙනවා. දැනෙන හැඳිනෙන මට්ටමින් දුක් වේදනාව දැනගන්න හඳුනා ගන්න. ඒ දුක් වේදනාව හරිම කර්කශයි. වෙහෙසයි. අතුරු කරන් ගියම හරිම අමාරුයි. ඒක දකින්න. මේකනේ දුක. අපි එතන දුක පනවමු. දුක් වේදනාවට දුක පනවන්න බැහැ. දුක කියන එක පැත්තක. හැබැයි ප්‍රඥාව නැත්නම් දුක දකින්න බැහැ කියන එකයි. දුක ධර්මයේ දකින්න බැහැ. කුමක් දුක දෙනවද? දුක් වේදනාව දෙනවද? දුක්ඛ ධර්මය ඇතුළු කළොත් දුක් වේදනා විඳින්න වෙනවා. එහෙනම් අපි මෙච්චර කල් දුක කියලා හිතාගෙන ඉන්නේ දුක් වේදනාව. දුක කියන්නේ ධර්මතාවය. දුක්ඛ ධර්මතාවය. අනේ දුක්ඛ ධර්මතාවය වෙනයි. දුක් වේදනාව වෙනයි. දුක්ඛ වේදනාවට දුක කියන එක අපි කියනවා. සුඛ වේදනාවට සුඛ කියලා කියනවා. මේ ආරේ විනී දුක් වේදනාවට දුක කියන්නේ නැහැ, සුඛ වේදනාවට දුක කියන්නේ. දුක් වේදනාව ඇති කරන්න යම්ක් හේතු කරද, අන්න ඒක ආරේ විනී දුක කියනවා. ජරාව දුකයි. ජරාවටපත් වුණොත් දුක් වේදනාවක්. මරණය දුකයි. මරණයටපත් වෙනකොට මරණ වේදනාවක්. ව්‍යාධිය දුකයි. ව්‍යාධියටපත් වුණොත් ව්‍යාධි වේදනාව විඳින්න. ශෝකේ දුකයි. ශෝකේට හේතුනක්, ශෝකේට ගොදුරු වුණොත් ශෝකයේ වේදනාව විඳින්න වෙනවා. පරිණේවේ දුකයි. දුක්ඛ දෝමනස උපායාසය දුකයි. ඒවාට ගොදුරු වුණොත් ඒක විඳින්න වෙනවා. විඳිනකොට දැනෙනවා හැඳිනෙනවා. අටක විදිහට, කල්කස විදිහට, දරන්න බැරි අමාරු විදිහට ඒක දැනෙනවා හැඳිනෙනවා. නෑ අන්නේ ආර්යව දකින්නේ. ඒ දුක්ඛ වේදනාව නෙමෙයි. ප්‍රඥාවෙන් දකින්න දුක්ඛ වේදනාවට එඳ ඉස්සෙල්ලා. මෙන්න දුක්ඛ ධර්ම. මේවා අතුරු කළ පාර විඳින්න වෙනවා. ප්‍රඥාවෙන් දැක්කහම මොකද කරන්නේ? දුක්ඛ ධර්ම කල්තිය තේරුම් අරගෙන දුක්ඛ ධර්මෙන් ඈත් වෙනවා. විඳවා ගන්න බැටින්නේ නැහැ. අන්න දුක් විඳීමෙන් නහක් වෙන්නේ නම් දුක දැනගන්න ඕනේ. දුක් විඳීම දැනගත්තා පරිදි දුක දැනගත්තා වෙන්නේ නැහැ. දුක් විඳිනවා කියන්නේ මොටකම නිසා. දුක දුකේ නැත මේ දැක නැතුව දුක් වැඩ පිළිවෙලට බැහැලා විඳෝනේ ඉඳගෙන කියලා මේක දුකයි කියලා. ඒක අවිද්‍යාව නිසා බැහැගත්ත මොට්ටකමින් බැහැගත්ත වැරදිලු නිසා විඳින හිදිජකේ. ඇයි එහෙම විඳුනේ? දුකට හේතුකාරක වන්නා වූ දේ නේද? දුක ධර්මයක් ඇතුළු කරන් ගිහිලා දුක ප්‍රතිඵලයක් ලැබුණා. ප්‍රඥාවෙන් දකින්නේ මොකද්ද? ඇසුරු කරන් ඉස්සෙල්ලා දැක් ගන්නා මෙන්න දුක. ඔන දුක ධර්ම. දුක ධර්ම යමක් කියලා දැනගත්තා නම් වැරදගත්තේ නැහැ. දුක ධර්ම දැනගත නිසාම වැරඳ ගන්නට ඇත උනා. චන්දරාගෙන් ඉවත් උනා. අන්න දුකේ නිදහසෙන් එතනින්. දුකේ නිදහසෙන් ජගෙනාට කො දුක වේදනාව. වහ බව දැනගත්ත කෙනා ඈත් වෙලා යනවා. උඩ වහ වෙනවා. ඇයි වහ වුණේ නැත්තේ? අමෘතිය කියලා ගහලා තිබුණා තෝකේ තියෙන වහ කියලා දැනගත්ත හින්දා. බොල්ල ගියේ නැහැ. අප්පා මහ බය නැකයි ගහලා තියෙන අමෘතිය කියලා පිටින්. ඇතුලේ තියෙන වහ. අපිව රාත්තන්ලයි හැදලා තියෙන. යන්නේ මම බලාතරව. අනේ වහ දැක්කගෙන. අනික් කෙනා මොකද කරන්නේ? වහ කියන එක දැකේ නැති කෙනා. අමෘතේ නෙවෙයි මිල බලන. බත් දීපන් කුමත් දීපන් දෙන්න කට්ටියක ඉඳලා බලනවා. ඔක්කොටම වහ දීපේක ඒපාගේ ඉඳලා සිද්ධ වෙනවා. ඊට පස්සේ කෙන්දිරියව ගහගන්නේ වහ නේද කිව්වා. ඒතර වීලා ඉවරයි. අනේ මොටගම නිසා එක පරිහරණය කළා, පරිහරණය කරපු ප්‍රතිඵලයට දුක කියනවා. බුදුරජාණන් වහන්සේ දුක කිව්වේ විඳිනේකට නෙමෙයි. විඳින්නේ ගෝචර වෙන්නේ විචෙල්ලා. නුවණින් දැනගන්නේ මෙන්න දුක්වලවල. මෙන්න දුක්ඛ ධර්ම. අනේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ දුක්ඛ ධර්ම දැනගන්නවා කියන්නේ දුක් විඳිනවා නෙමෙයි. විඳින ඉස්සෙල්ලා දැනගන්න. දුක්ඛ ධර්මය තේරුම් ගත්තේ නැත්නම් කොහොමද යාකින් ඉවත් වෙන්නේ? විඳිනකොටම නම් දුක්ඛ ධර්මයක්ද සැප ධර්මයක්ද කියලා තේරෙන්නේ. ඊට එහා තෝරගන්න බැයි නා. කොහොමද සත්‍යයෙන් විඳින්නේ ප්‍රඥාව පහල කරගන්න. ප්‍රඥාව පහල කරගන්න නම් දුක්ඛ ධර්මයේ දුක්ඛ ධර්මයක් කියලා කල්පියා දැනගන්න ඕනේ. විඳින්න වැටෙන්නේ ඉස්සෙල්. අන්න ඒක දින පංචස්කන්ධයේ දුක්ඛ ධර්මය. පංචස්කන්ධයේ මොදල පැනපෙන්නේ තිබුණාට හරි ප්‍රියමනාපයෙන් හිතාගෙන හිටියද? ඇසුරු කරන්න කියොත් මොකද ඉන්නේ පංචස්කන්ධය නිසා විඳින හිදෙන දුකට වැටෙනවා. මෙන්න මේ නිසා පංචස්කන්ධය මහා භයානකයි. පංචස්කන්ධයේ දුක්ඛ ධර්මයක් කියලා දැනගන්න. ඔය භයානකත්වයේ දැනෙති වටිනා දෙයක් කියලා ඇසුරට කියොත් මොකද ඉන්නේ පංචස්කන්ධයේ ඇසුරු කිරීමෙන් විඳින යම් වේදනාවක් ඇද්ද? අන්නේ දුක් වේදනාවල ගෝචරෙන්ද හිද්දලා දුක විඳින්න වෙයි. දුක විඳින්න ඉස්සෙල්ලා දුක තේරුම් ගත්ත කෙනාට දුක විඳින්න පුළුවන්. එහෙනම් දුක කියන වචනේ අර්ථය අද වෙනස් වෙලා දුක වේදනාවල දුක කියන පුරුදු වෙලා තියෙනවා. ඒ දහන පංචස්කන්ධයේ දුක ඇසුරු කළ දුක කියලා. දුක කියන්නේ කාර්තය. ආර්ය විනී දුක කියන අර්ථය අහ කරලා විඳින එක දුක කියන අද පුරුදු වෙලා තියෙනවා. ඒ නිසා අදහස වෙනස් වීම නිසා තමයි දුක තෝරගන්න බැරි. දුක කල්පියා දැනගත්තොත් ඒ දුකේ නිදහස් වෙන දුක් විඳින වෙන්නේ. දුක් විඳින වේදනාව එකක් දුක එකක්. දුක කියන්නේ විඳින වේදනාවක් නෙමෙයි. ඒක ධර්මතාවයක්. ලෝකයේ තිබෙන ධර්මතාවයක් තියෙනා වස්තු වල ස්වභාවයක්. දුක ධර්මතාවය. මේ දුක ධර්මතාවයේ අනිත්‍ය ධර්මතාවයේ අනාත්ම ධර්මතාවයේ මේක දකින්න ඕනේ. දැක්කට පස්සේ මොකද වෙන්නේ? ප්‍රඥා මත වෙලා ඉබඳු වන්නා වූ පංචස්කන්ධය අනිත්‍ය ධර්මතාවය ඇති දුක ධර්මතාවය ඇති අනාත්ම ධර්මතාවය ඇති පංචස්කන්ධය පස්සේ මම යන්නේ. මමත් ඒක ගොඩනගන්නේ. අසාරත්‍ය තේරුම් ගලා මිදෙනවා. අන්න දුක ධර්මතාවය දැක්ක කෙනාට දුකෙන් මිදීමේ ඥානය පහළ වෙනවා. ওই ඥානය නැති කෙනා මොකද කරන්නේ? දුක ධර්මතාවය තෝරාගන්න බැරුව ඒක භජනය කරන්න ගිහින් අසුර කරන්න ගිහින් දුක විඳිනවා. විඳින එක දුක කියකේ ඉන්නවා. වහකොලේක වහ නෙමෙයි පැත්තක තියුණා වහ වහමයි. වහ වහ බව දැකින ඇති කෙනා මොකද කරන්නේ? බීලා අමාරු වෙදෙනවා. කල්පියා වහ වහ හැටියට දැනගත්තා නම් බීලා නෙමෙයි වහ කියලා දැනගත්තා. ඔව් විමර්ශනය කළා දැනගත්තා. බීපු වාගේ වෙච්ච දේ දැකලා දැනගත්තා. තමුන් තිහ නොදෙනහරි බිව්වලා වෙච්ච දේ දැකලා දැනගත්තා. ඔය කුප්පි වල තියෙන හොඳ දෙයක් නෙමෙයි. මරක් බැරි වෙලා පෙවුණා මාත්වකේ විඳලා පුරුදු. මට මතකයි හොඳට. ඕක පෙවුණාම තියෙන විනාශේ. ඒ විනාශේ දැකලා මම ඕකේ තියෙන වාගේ නිගමනය කළා. උඹලත් මේක තේරුම් ගන්න ඉන්න. ඔය කුප්පි වල තියෙන වහ. මෙන්න මේ හේතු වෙන එක වාගේ නිගමනය කළේ. මෙන්න මේ පංචස්කන්ධය ඇසුරු කරන් ගිහිලා ගන්නේ අනන්ත අප්‍රමාණ දුක් වේදනා විඳලා. විහෙත විඳලා. ඒ අධ්‍යක්ීම මත ඔය පංචස්කන්ධය ඇසුරු කරන් සූසීවානේ මේ වදු. මොන දුක් ධර්ම. මෙන්න මෙහිම දුක් ධර්ම තෝරගන්න ඕනේ. ඒතර තමයි පංචස්කන්ධයේ දුක කියනකොට පංචස්කන්ධය තමයි දුක. ඒක තමයි දුක් ධර්ම. පංච උපාදානස්කන්ධයේ දුක කියලා. අන්නේ දුක් ධර්මයේ උපාදාන කළ එකට බැඳෙන්නේ කියොත් මොකද ඉන්නේ? දුක සහ දුක දන්නේ නැතුව දුක විඳින සිද්ධ වෙන උපාදාන කරන්න කියනවා. ඒක ඔකට වලා බලනකම ඔට්ටකම පංච උපාදානස්කන්ධය හදාගන්න. පංච උපාදානස්කන්ධයේදී දුක බව දැකේ නැතුව දුක විඳිනවා. විඳින දුක ඉතින් තියෙනවා. දුක වේදනාව. උපාදාන කරුව තමයි දුක වේදනාවට බාධන වෙන්නේ. ඒතර තමයි මහ දුකක් වෙන්නේ. විඳින දුක දකින්න ඉතින්. විඳින ඉස්සෙලා දුක දුක හැටියට දකින්න ඕනේ. දුක ධර්ම හැටියට දකින්න පංචස්කන්ධයේ දුක ධර්මය කියලා දකින්න ඕනේ. පංචස්කන්ධේ උපාදාන කරන්න ගියොත් දුක ධර්මයේ වැළඳගෙන දුක වේදනාවට භාජනය වෙනවා කියලා දකින්න ඕනේ. ඉතින් පංචස්කන්ධ දුකයි පංච උපාදානස්කන්ධ දුකයි තෝරාගත්තේ. පංච උපාදානස්කන්ධයෙන් වහබීලා විඳවනවා වාගේ පංචස්කන්ධය උපාදානය කරන්න ගිහිල්ලා ඒකේ උරුමවන්නා දුක වේදනාව විඳිනවා. ඒක තමයි පංච උපාදානස්කන්ධ. මේ පංචස්කන්ධයේ නැමැති දුක ධර්මතාවය අල්ලන්න ගිහින් තමයි මේ වේදනාව ගොඩ නැගුනේ. එහෙනම් මම කවදාවත් මේ පංචස්කන්ධයේ දුකයි කියලා බයාලකයි කියලා දැකලා මම මේ දුක්ඛ දුක ධර්මතාවය අකු පංචස්කන්ධය පස්සේ යන්නේ නැහැ. අන්නේ ධර්ම දුකෙ මිදෙනවා. එහෙනම් දුකයි දුකේ හේතුවයි. එහෙනම් දුක් විඳීමට හේතුව. දුක උපාදානීය කරන්න ගියොත් දුක් විඳීමට සිද්ධ වෙනවා. ගින්දර තියෙනවා. ගින්දරට ඇඟිලි දාලා පුච්චා ගන්නවා. අත දාලා පුච්චා ගන්නවා. දැන් ගින්දර පිච්චෙනවද නැද්ද කියලා හෙව්වොත් පිච්චෙන ස්වභාවය ගින්දරේ. නුදැන් අත දැම්මත් මොකද වෙන්නේ? අත පුච්චා ගන්න වෙනවා. පුච්චා ගත දුක විඳින්න වෙනවා. ගින්දර පැත්තක තියෙනවා. අත දැම්මේ නැහැ. ගින්දර රස්නේමයි. ඒක ස්වභාවය පිච්චෙන එකමයි. හැබැයි මම ඒක දැනගත්ත නිසා මොකද කරන්නේ? ගින්දරට ඇඟිලි ගහන්න කියන්නේ අදාන්න කියන්නේ. ඒක නිසා මම පිච්චෙන්නේ නැහැ. අහක් වෙච්ච නිසා. හැබැයි මම අහක් වෙලා පිච්චේ නැති නිසා ගින්දරේ ස්වභාවය මොකද්ද? පුච්චන එකම. ඒකේ ස්වභාවය. මෙන්න මේ වගේ දුකේ ස්වභාවය දවණ එකමයි තවණ එකමයි. මම ඔක ඇඟිලි ගහන්න යන ගියාම දවණ සාරණ දුක පැත්තක දිවිච්චා. මම ඔක ඇත්ත දන්න නිසා දැවෙන්නේ තැවෙන්න හේතු වෙන ඇඟිලි ගහන්නට යන්නේ නැහැ. ඔකලත් දාන්න යන්නේ. අද්දැම්මත් ඔක දෙකක් විඳින්න වෙනවා. දුක්ඛ ධර්මතාවයේ ලං කරගත්තා ලං කරගෙන ඒක වැරදගෙන වින්දා දුක වේදනාවටපත් වුණා. දැන් දුක්ඛ ධර්මතාවයේ නුදැනුවත්ව ලං කරගෙන ඒක වදින එක ගන්න කිසා දුක් වේදනාවේ පිළිපිලි යනකොට කියනවා පංච උපාදානස්කන්ධ දුක්ඛය. නෝනින් තේරුම් ගන්නවා මේ පංචස්කන්ධි තමයි අල්ලන්න ගිහිල්ලා පංචස්කන්ධයේ ස්වභාවය තමයි මේ අනිත්‍ය අප්‍රිය වශයෙන් විඳින්න වෙන්නේ. ඒකින් තමයි මම කවදා පංචස්කන්ධය භයානකයි කියලා දැනගෙන ඒක අහනවා මහ දුකක් කියන්නේ ඔකයි දුක්ඛ ධර්මතාවය. අනේ පංචස්කන්ධයේ දුක ධර්මතාවයක් වශයෙන් දකින්න ඕනේ. පංචස්කන්ධය අතුරු කරන්න ගියොත් දුක විඳින්න සිද්ධ වෙන බව දකින්න ඕනේ. ওই දෙක දැක්කහම උපාදානීය භයානකත්වයක් දකින්න පැත්ත වරාතේ ඉඳ වටින්නේ නැහැ කියලා දකින්න. පංචස්කන්ධයේ තියෙන පැත්තක ඉඳ වටින්නේ නැති. පංචස්කන්ධය සමඟ සම්බන්ධතාවයන් ඇති කරගන්න වටින්නේ නැති. ඇති කරගන්න ගියොත් මහා දුක්ඛිනේට වාදනය වෙන්න වෙනවා. ඒක ඉන්න විදිහද වෙනවා. මෙන්න මේ නිසා උපාදානස්කන්ධ දුක කියන්නේ මොකද්ද? පංචස්කන්ධ දුක කියන්නේ මොකද්ද? දෙකම දකින්න ඕනේ. මේක දකින්නේ නැති අය පංචස්කන්ධයේ නෙමෙයි දුක උපාදානස්කන්ධයේ විතරයි කියලා මේ තර්ක කරනවා. ඉතින් දුක ධර්මතාවය තේරුම් ගන්න ඕනේ. දුක ධර්මතාවය විනිවිද ගිහිලා කරගත අවැඩ තේරුම් ගන්න ඕනේ. දුක ධර්මතාවය විනිවිද ගිහිලා කරගත අවැඩට දුක කියක ඉන්න කුරුත් වෙලා තියෙනවා. කල්පියා දුක දැනගත්තා නම් ඒ දුක විඳින වෙලාවට වෙන කරගන්නේ නේ. දුක වෙන එකක් දුක වේදනාව තව එකක්. දුක උපාදානය කරන්න ගිහිලා දුක වේදනාවට බඳුරු වුණා. දුක වේදනාවේ චෛතසිකය. වේදනාව චෛතසිකය. දුක කියන්නේ ධර්මතාවය. ඒ වේදනාව චෛතසිකයේ උපාදාන හේතු වෙච්ච මුල. ඒක අල්ලන්න ගිහින් තමයි දුක වේදනාව විඳින්නේ. දුක වේදනාවට දුක කියලා වෘද්ධ වෙලා තියෙන දුක වෙනම තේරුම් ගන්න ඕනේ. දුක වේදනාවට දුක කියන එක නෙමෙයි දුක පිළිහිඳ දැනගන්න. ඒක හරියට දකින්න ඕනේ තා. දුක පිළිහිඳ දැනගන්නේ විදෝනවා නෙමෙයි. විඳින්න ඉස්සෙල්ලා විඳින වෙනවා මේක අල්ලා ගන්න කියලා දැනගන්න එක. දුක පිළිහිඳ දැනගන්නවා. අන්න ඒක සම්මුදේ දුරු කරන්න. ඒ දුකින්ද හේතුව දුරු කරන්න. දුක වේදනාවේ හේතුව මොකද්ද? ඕමෝ යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාගය සහගත තතසතලා විනන්දනී. තියැති දැන් කාම තණ්හා භව තණ්හා විභව මේ කාම භව විභවයෙන් තණ්හා වලින් ඒ තැන ඇලුම් කරන්න බැඳුම් කරන්න ගියම මොකද පංචස්කන්ධය අල්ලන්නේ. අන්න දුක්ඛස්කන්ධය අල්ලන්න ගිහිල්ලා කරගත්තේ ඒක. ඉතින් අයින් වෙන්නේ මොකද්ද? ඒ දුකෙන් නිදහස් වෙන්න නම් යෝ තස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිවිසග්ගෝ මුක්තිය අනාලිරු. අන්නේ කියන්නා වූ ඒ තැන ඇලුම් කරන බැඳුම් කරන යම් තෘෂ්ණාවක් ඇද්ද? ඒ තෘෂ්ණාවේ ත්‍යාගයක් පිළිනො ගැනීමක් මිදීමක් නොයල්මක් ඇද්ද? මෙන්න මේකෙන් ඒ දුකෙන් නිදහස් වෙන්නේ. එහෙනම් ඒකේ දුක ධර්මයෙන් නිදහස් වෙන දුක් වේදනා විඳින සිද්ධ වෙන්නේ නැහැ. ඒකේ මාර්ගය මොකද්ද? ওই ටිකේ යථාර්ථයෙන් දකින්ද? දුක ධර්මයේ හැටියට කල්තියා දකින්න. කල්තියා දැකෙන හැන කොහොමද විදෙන්නේ? දැන් නැති එක අල්ලා ගත්තාම පස්සේ විදෙන්න වෙලාවක් නැහැ. වෙලා ඉවරයි වෙන්න තියෙන්නේ. දුක් වේදනා ඒ ටින් ඉවරයි. නිකන් ඉනවා. නෑ අල්ලන්න ගියාම ඒක ආවා. කල්තියා දැනගත්තාම අල්ලන්න ගියොත් ඕකේ ඉන්නේ කියලා. ඒ දුක් වේදනාව නැති ප්‍රතිඵලය ලබන්න හේතුව මොකක්ද ඉවත් වෙනවා. එහෙනම් හේතුව දුරු කරගන්න. හේතුව තමයි සෘෂ්ණාවින් මේ දුක්ඛස්කන්ධේ නොබැඳීම. ඒතර දුක විඳින්න වෙන්නේ. එහෙනම් දුක සහ දුක විඳින්න වීම මෙහි තේරුම් ගන්න ඕනේ. එතකොට මේ ප්‍රශ්නේ මලා පිළිතුරක් එනවා.